සභාව කල් තැබීම
ගරු කතානායකතුමනි සභාව හෙට පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරන
කල් තැබීමේ යෝජනාව රංජිත් සොයිසා මැතිතුමා ඊට ප්‍රථම ගරු විජේපාල එච්.ආර්.එච් මැතිතුමා මුල අසන්න පැමිණ ඇත
ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි අද සභාව කල් තැබීමේ යෝජනාව ගෙන එන අවස්ථාවේ රටේ ඉතාමත්ම ආන්දෝලනයකට තුඩු දුන් එවැගේම බරපතල ප්‍රශ්නයක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන ETI මූල්‍ය සමාගමේ ඇදවැටීම සහ එහි තැන්පත්කරුවන් බරපතල දුෂ්කරතාවයට පත්වීම පිළිබඳව මේ ගරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම මම කැමති වෙනවා එවගේම ඒ සම්බන්ධව විශේෂභාර ඇමතිවරයාගෙන් යම් නිශ්චිත පිළිතුරක් ලැබෙයි කියලා මම ආරම්භයේදීම බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි ETI මූල්‍ය සමාගමේ මේ වන විට ලියාපදිංචියද ගණුදෙරුවන් ගණන 33,000ක් පමණ වෙනවා. ඒ වගේම එහි තැන්පත්කරුවන් විසින් තැන්පත් කර ඇති මුදල බිලියන 34 ඉක්මවා යනවා. මෙන්න මේ ආකාර විශාල මුදල් කන්දරාවක් තැන්පත් කරලා තිබෙන AI විසින්ම හඳුන්වන 50 වසරක සාඩම්බර ඉතිහාසයක් තියෙනවායි කියලා ETI මූල්‍ය සමාගම විසින් හඳුන්වා දීලා තිබෙන අද මේ මූල්‍ය සමාගමේ බරපතල ඇදවැටීමත් එක්ක රටේ තියෙන මූල්‍ය අර්බුදයේ ප්‍රතිබිම්බයක් මේ තුලින් පේනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ ආයතනය තුළ මුදල් තැන්පත් කරේ ගරු මන්ත්‍රීතුමනි සමාජයේ විවිධ ස්තරවල ඉන්න අය මුදල් තැන්පත් කරා. ව්‍යාපාරිකයින්, රජයේ සේවකයින්, විශ්‍රාමිකයින් තරුණ තරුණියන් මේ ආකාරයේ විවිධ ස්තරවල ඉන්න අය තමන් විසින් ජීවිත කාලයක් මුළුල්ලේ ඉතා මහන්සියෙන් හරිහම්බ කරගත්ත උපයාගත්ත මුදල වැඩි පොලියක් ලබා ගන්න තමන්ගේ ජීවිතයේ අවසාන කාලය විශ්‍රාමික කාලය යහතින් ගත කිරීමේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ විදේශ රටවල අධ්‍යාපන ලබන දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුදල් උපයා ගැනීම බලාපොරොත්තු වෙනවා. විවිධ බලාපොරොත්තු සහිත තමන් විසින් ජීවිත කාලයක් මුළුල්ලේ උපයාගත් මුදල මේ සමාගමේ තැන්පත් කෙරුවා. ඒක කාලයක් තිස්සේ ගලාගෙන ගියා යාකර. හැබැයි වර්තමානයේ ETI මූල්‍ය සමාගම් බරපතල අර්බුද ලක්කලා කඩාගෙන වැටලා තියෙනවා. මේ සම්බන්ධව මේ ආණ්ඩුවට වගේම අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවට බරපතල වගකීමක් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දීපු AI විසින් පිළිගත්ත මහ බැංකුවේ ලියාපදිංචි කර මූල්‍ය සමාගම් ප්‍රසිද්ධ කළාට පස්සේ තමයි මේ රටේ සාමාන්‍ය ජනතාව ඕනෑම මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරන්නේ. ඒ සම්බන්ධව මහ බැංකුවේ වගකීමක් තියෙනවා මේ වෙනකොට අපි කනගාටු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිය වගකීමෙන් බැහැර වෙලා ගිහිල්ලා ETI ආයතනයේ මුදල් තැන්පත් කර තැන්පත් කරුවන් බරපතල අපහසුතාවයට ලක්වන ආකාරයට මහ බැංකුව කටයුතු කරලා තිබෙනවා. මහ බැංකුවේ වගකීම් විරහිත මේ ක්‍රියාකලාපය නිසාම අද බරපතල ශෝචනීය තත්ත්වයක් රටේ ඇතිලා තියෙනවා කියන විතර සමහර අපි දැක්කා. මහ බැංකුව කියනවා අපිට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ හොයලා බලලා මුදල් තැන්පත් කරන්න ඕනේ. මහ බැංකුවට කරන්න දෙයක් නැත්නම් හොයලා බලලා මුදල් තැන්පත් කරලා රටේ ජනතාවගෙන් කිම කියලා කියනවනම් මම කියන්නේ මේ රටේ පොලිසියක් වුණත් නැහැ. පොලිසියක් අවශ්‍ය නැහැ මිනිස්සු හොරකම් නොකර හිටියනම් ඉවරයි එහෙමනම්. එහෙම රාජ්‍ය ආයතන රාජ්‍ය පනතෙන් ස්ථාපිත මේ රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වගකීම දරන මහ බැංකුවේ කිසිම නිලධාරියෙකුට වගකීම් විරහිත ආකාරයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ කළ නොහැකි. එනිසා මහ බැංකුව මේ වගකීම ගත යුතුයි. ගරු සභාපතිතුමනි 2011 වසරේ ඉඳලා ක්‍රමානුකූලව ETI මූල්‍ය සමාගම ඇදගෙන වැටෙනවා කඩා වැටෙනවා කියන එක ඔවුන්ගේ විගණන වාර්තා හරහා ඔවුන්ගේ මාසික ගිණුම් වාර්තා වාර්ෂික ගිණුම් වාර්තා හරහා මහ බැංකුව දැනගෙන හිටියා. 2011 ඉඳලා තමයි ETI මූල්‍ය සමාගම ඇදගෙන වැටෙන පටන් ගත්තේ. හැබැයි ඒ වෙනකන් මහ බැංකුව කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඒ සම්බන්ධ යම්සි නියාමනයට ලක් කරන්න හෝ ගනුදෙනුවල ආරක්ෂා කරන්න ඕයි වැටෙන යන මූල්‍ය සමාගමක් සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිදු පැහැදිලි ප්‍රතිපත්තියක් මහ බැංකුව අනුමත කරේ නැහැ. අපිට මතකයි අපේ රජයේ තියෙන කාලේ සෙලාන් බැංකුව ඇදගෙන වැටෙන ගියා. සෙලාන් බැංකුව යම් ආකාර මූල්‍ය අර්බුදකාරීත්වයට පත් වෙනකොට වහාම මහ බැංකුව ඒ සඳහා ඇතුළත් වුණා. මහ සෙලාන් බැංකුවේ සියලු කටයුතු කළමනාකරණය පරිපාලනය පවරගත්තා. සෙලාන් බැංකුව යථාර්ථයට පත් කෙරුවා. හැබැයි ETI ව්‍යාපාරයේ සම්බන්ධව ඒ ආකාරයේ කටයුත්තක් කෙරුවේ නැහැ. ඒ කටයුතු නොකිරීම තුළ දිගින් දිගටම අපි ළඟ සියලු තොරතුරු තියෙනවා ගරු සභාපතිතුමනි. මේ අය ETI සමාගමේ ජීවක එදිරිසිංහ සභාපතිවරයා සභාපතිවරයන් කියලා තියෙනවා ETI සමාගම බරපතල ද්‍රවශීලතා අර්බුදයට මුහුණ දීලා තිබෙන අපිට සමාගම කරගන්න අමාරුයි කියලා. හැබැයි එවැනි තැන්පත් කරුගේ මුදල් ගෙවීම අපහසුයි කියලා. එහෙම කියලා ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවකත් මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම් කිසිදු නිලධාරියෙක් එස්න ඇතුළත් නොවීම බරපතල ගැටලුවක් අපිට. ඒ සඳහා ප්‍රවිෂ්ඨ නොවීම ඉන්නතුරු 2015 වර්ෂ 2017 වර්ෂයේදී නැවතත් සමාගමේ බරපතල මූර්ය අර්බුදයක් පේන්න තියෙන වෙලාවෙත් ජීවක ඉදිරිසිංහ නැමැති ඒ සමාගමේ සභාපති රවසින් වැඩි පොලියට මුදල් ගන්නවයි කියලා පත්‍රිකා බෙදාහර වෙළඳන් ඉදන් නැවතත් තැන්පතු කරුවන් රවට්ටලා ඔවුන්ගේ තැන්පතු ගන්නකොට ශ්‍රී ලංකා මහ බැංකුව නිශ්ශබ්දව ඉන්නවා. ඉන් අනතුරුව මුලාසනේකරු මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා මේ ETI ව්‍යාපාරයේ නියාමනය කිරීමට ලක් කරනවා 2018 අවුරුද්දේ 2018 1.2 දින ජනවාරි 2 වෙනිදා ETI මූල්‍ය සමාගම නියාමනය කිරීමට ලක් කරනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා දවසේ ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා 2016 දෙසැම්බර් මාසයේ අග වෙනකොට ඒ EAP සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් හිටපු මනෝ තිත්තවැල්ල අය අධ්‍යක්ෂතුන ඉවත් වෙනවා. එයා ඉවත් වෙනකන් ඉඳලා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ETI සමාගම මූල්‍ය නියාමනයට පත් කරන්නේ. මෙන්න මේ අපිට බරපතල ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. ඉන් අනතුරුව දිගින් දිගට මේ තැන්පත් කරුවන් සියලු දෙනා එකතු වෙලා තමන්ගේ දෙන දුක් ගැනවිල්ල ETI සමාගමට ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවට විවිධ අවස්ථාවල දිගින් දිගට කරුණු ඉදිරිපත් කළා. අපේ මුදල් ලබා දෙන්න කියන ඉල්ලීම කරා. හැබැයි ඒ වෙලාවල වලට වගකීම් විරහිත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් විසින් ඒ තැන්පත් කරුවන් යොපු ලියුම් තියෙනවා. ඒ ලිපි වල සඳහන් කරලා තියෙන සීල් සපාටයක් නැහැ, රබර් මුද්‍රාවක් නැහැ, අස්සනක් විතරක් ගහලා ලියුමක් කළ තරම් කිසිම නිල ලියක් ඉල්ලක් වර පත් නැහැ. මේවත් මහ බැංකුවේ නිලධාරීන් විසින් දැනදැන හිතාමතාම කරපු ජනතාව නොමගගෙන ගත්ත පියවර කියනක අපි ප්‍රකාශ කරන්න ඕනේ. මෙන්න මේ තත්ත්වය තුල ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අවසානයේ විදේශීය සමාගමකට බ්ලූ සමිට් කැපිටල් නමින් ආයතනයකට මේ ආයතනයේ ETI ආයතනයේ තියෙන සියලු දේපළ විකුණන තීන්දුවක් ගන්නවා. ඇමරිකන් ඩොලර් මිලියන 75කට සියල්ල තක්සේරු කරලා තියෙද්දි අවසානයේ ඩොලර් මිලියන 75 ඩොලර් මිලියන 70කට අඩු වෙනවා. ඩොලර් මිලියන 70කට අඩු වෙලා මේ ගනුදෙනුව ඒක සිදුව යුතුයි කියන තැනට එනවා. හැබැයි මේ වෙනකොට ඒ විදේශීය ආයෝජකයා විසින් ගෙවලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 54ක් විතරයි. ඒතර ඉතුරු ඩොලර් මිලියන 16 තව ගෙවලත් නැහැ. ඒතර වික්ක මුදල් වලින් ඒ ලබාගත් මුදල් වලින් මේන ගනුදෙනුකරණය මුදල් ගෙවලා තියෙනවද කියන ප්‍රශ්නයක්. ගනුදෙනුකරණය මුදල් වලින් 20%ක් ගෙවලා තියෙන බව ඇත්ත. හැබැයි තව 10%ක් ගෙව්වයි කියලා ඒ ඇරදී මූල්‍ය ප්‍රකාශන වල මේ සමාගම විවාද ඉතාම සාවද්‍ය කරුණු ඇතුළත් බොරු දාලා තියෙනවා. 30%ක් ගෙව්වයි කියලා. හැබැයි ගෙවලා තියෙන සැබෑ 20යි. එහෙනම් 20%ක් ගෙවලා 30%ක් ගෙව්වයි කියලා මූල්‍ය ප්‍රකාශන වල සඳහන් වෙනකොට මේ මහ බැංකුවේ නිලධාරීන් ඒ සම්බන්ධ මුක්තර මුනිවතරක්කා. ඇයි මේ නිලධාරීන් මේ විදිහට මුනිවතරකින්නේ? වෙන කිසිම හේතුවක් හින්දා නෑ. මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා. අද වෙනකොට සුප්‍රසිද්ධ මහ බැංකු මංකොල්ලයේ සම්බන්ධව බාණ්ඩාගාර බැඳුම් කර මංකොල්ලයේ සම්බන්ධව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාගේ හිරගෙදර හිරවත් කනවා. ඒ හොරකමට අනුබල දීපු හින්දා එහෙනම් ETI එකේ මහ මූල්‍ය වංචාවට මහ බැංකුවේ ඉහළ නිලධාරීන් සහ ඔවුන්ට යම් ආකාරයක උදව් උපකාර කරපු ඒ සියලු දෙනාත් එක්ක අහිංසක මහජනතාව මුදල් යටිමඩි ගසා ගත්තා. විදේශ සංචාර, දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව සහ අනිකුත් ඕනෑ පාකම් ETI ආයතනයේ විසින් මේ මහ බැංකුවේ දූෂණ නිලධාරීන්ට ලබා දීම තුල මේ ගනුදෙනු හොර ගනුදෙනු ඔක්කොමඩ පත් කළා. ඒ සියලු මුදල් අද ජනතාවගේ මුදල් වගකීම් නැති තත්ත්වර පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපි අවධානය යොමු කළ යුතුයි දැන් මේ ඩොලර් මිලියන 75ක ගනුදෙනුව ඩොලර් මිලියන 70කට අඩු වෙනකොට ඉතුරු ඩොලර් මිලියන 5 කාගේ සාක්කුවටද ගියේ? ඒ සම්බන්ධව කියවෙනවා. රටේ මහා දේශපාලන බලවන්තයන් සම්බන්ධව බලවතුන් සම්බන්ධව කියනවා ඩොලර් මිලියන 5ක් සාක්කුව දාගත්තයි කියලා. 75 70කට අඩු කරලා ඊට පස්සේ 54ක් ගත්තා. ගත්ත 54න් අර තැන්පත් කරන මුදල ගෙව්වනම් ඒ අඩුතරම එකලම මුදලේ 50%ක් කර ගෙව්වනම් ඒ අම්මා ආකාරයේ සෑහීමකට පත්තේ අපිට ඉතිරි මුදල් ටික හම්බ වෙයි කියලා. ඒ නිසා
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක පමණ කාලයක් ඔබතුමාට
තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි අවසාන සැප් මේක යෝජනා රටේ මහා අඳෝනාවක් බවට සෝචනීය තත්වයක් වර පත් වෙලා තියෙන මේ ගැටලුව සම්බන්ධව වහාම ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය මැදිහත් විය යුතුයි. තමුන්නාසලාගේ මාධ්‍යවල පපුවට ගහ ගන්නවා, වාහන පස්ස දුවනවා, පිකටින් කරනවා, පාරේ බුදිය ගන්නවා, තමන්ගේ සල්ලි ටික නැතුණයි කියලා. මෙන්න මේ නිසා මේ තත්වයට විෂ්ණුවක් ලෙස වහාම රජය මැදිහත් වූ දේ ඒ සඳහා අපි යෝජනා කරනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වගකීමක් තියෙන පාර්ලිමේන්තුවට EAP සමූහ ව්‍යාපාරයේ සහ ETI සමූහ ව්‍යාපාරයේ සියලු වත්කම් රාජසන්තක කළා. එයා විකුණලා මේ තැන්පතුන මුදල් ටික ගන්න ඇයි මේ ආණ්ඩුවට බැරි? ඇයි ඒ සඳහා මහ බැංකුවට බැරි? මහ බැංකුවේ නිලධාරීන් අත යටින් ගනුදෙනුම් මෙන්න ඉඳලා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා එක වෙලාවක් කියද අපි ETI සහ EAP සමූහ ව්‍යාපාරයේ පාලනය අපි බාරගත්තා කියලා. පාලනය බාරගත්තා නම් ගරු මහ බැංකුව අධිපතිතුමනි මේ සම්බන්ධ වගකීමක් මහ ජනතාව ගැන වගකීමක් තියෙන ආයතනයක් ආණ්ඩුවක් හැටියට මේ සියලු දේපළ අලෙවි කරලා විකුණලා ජනතාවගේ මුදල් ගැවීම, ඒ තැන්පත් කරන මුදල් ගැල ඒ දුකෙන් වේදනාවෙන් නිදහස් කිරීම වගකීම් ආණ්ඩුවක් කරන ආණ්ඩුවේ වගකීමක්. එයින් බැහැරව කටයුතු කරන්නේ නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධව වගකීම් කවුද කියලා ඉදිරි කාලේදී හෙළිදරව් කරන්න. තොරතුරු තියෙනවා අවසන් මේ සියලු තොරතුරු. සියලුම තොරතුරු ලිපි ලේඛන සියල්ල මා සතුව තිබෙනවා ගරු සභාපතිනි. මේ සියල්ල අවසන් හැන්ඩ් ෂාට් ගතලා අපි සූදාන අනාගත පරපුරේ දැන ගැනීම සඳහා ඩොලර් රුපියල් බිලියන 34ක් නිරපරාදේ මංකොල්ල ගෑමට මහ බැංකුව උදව් කරයි කියන චෝදනාව අපි මේ වෙලාවේ කරනවා. ඒ නිසා ඒ අතරෙම ඔබතුමා මගේ මුණ බලනවා වෙලා ඉවරයි කියලා වෙන්න ඕන. ඔබතුමාට සහයෝගය දක්වන මම කතාව නවත්තනවා. අවසාන වශයෙන් නැවතත් මම යෝජනා කර සිටිනවා ගරු මන්ත්‍රීතුමනි මේ ETI ගනුදෙනුව පිළිබඳව සැබෑ තත්ත්වය හොයලා බලන අතරෙම ඒ වැරදිකරුවන් දඬුවම් දෙන අතරෙම අර 33000ක් වෙච්ච තැන්පත්කරුවන් මේ දුකෙන් මුදවාලීම සඳහා මේ සෝචනීය තත්ත්වෙන් එය මුදවා ගැනීම සඳහා EAP සහ ETI ව්‍යාපාර සතු සියලු දේපළ අලෙවි කරලා විකිණීමට තීන්දුවක් කරගෙන ඒ මුදල් වලින් තැන්පත්කරුවන් මුදල් ගෙවීමට කටයුතු කිරීම ඉතාම සුදුසුයි කියලා මේ උත්තරීතර පාර්ලිමේන්තුවට විපක්ෂයේ මන්ත්‍රීවරු කරන මම යෝජනා කරමින් ඒ යෝජනාව ස්ථිර කිරීම ගරු ජානකෝ මන්තුමා විසින් කරනවා ඇති ඉඩකඩ ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මේ ප්‍රශ්නයට වහාම මැදිහත් වීම මුදල් අමාත්‍යාංශයේ සහ මුදල් ඇමැතිතුමාගේ ජනාත්මාගේ සහ අගමැතිතුමාගේ ආණ්ඩුවේ බරපතල වගකීම අවධාරණය කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමාට. ඊළඟට ගරු ජානක වක්කුඹුර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් පමණ කාලයක්
මුලසුනේ ගරු මන්තුමනි අපේ රංජිත් සොයිසා ගරු මන්තුමාගෙන අපේ යෝජනාව ස්ථිර කරමින් මේ ETI ගණදෙනුම පිළිබඳ ප්‍රශ්නේ දැන් කාලයක් තිස්සේ ඇදීගෙන යනවා. තැන්පත්කරුවෝ තමන්ගේ සල්ලි තැන්පත් කළා රස්සාවකුත් දැන් නැතුව මේකට මාස ගාණක් කරලා තියෙනවා. දැන් ඊට වඩා පාඩුවක් වෙලා තියෙනවා. සා මේ රටේ කිසිම ආයතනයක මුදල් තැන්පත් කරන්නේ නැතුව යයි මේ විදියට හැමදාම මේ මිනිසුන්ට මෙහෙම ප්‍රශ්නයක් වුණාම. දැන් මෙතන ඉන්නවා 33000ක්. මේ පවුල් 33000ක්. ඒ මිනිස්සු බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරගත්තේ මුදල ගෙනල්ලා ETI එකේ තැන්පත් කරේ පෙරකෑ වයසට ගියාම අන්තිම කාලේ හොඳින් ගත කරන්න කියලා. හැබැයි මේ ආයතනය කරේ ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික ඔක්කොම එකතුගෙන ඒ සියලු දෙනාම අමාරුවේ දාපු එක. ඒ නිසා මේ හෙට ආයෙත් අවුරුද්ද එනවා. දැන් මේ අවුරුද්ද එනකොට ඕන කෙනෙක් බැංකුවේ තැන්පත් කරලා මුදලක් තියනවා නම් ඒක කොටසක් හරි අරගෙන දරුවෙකුට රෙදි කෑල්ලක් හරි ගිහින් දෙන්න කටයුතු කරනවා. දැන් මේ සල්ලි තිබිච්ච මිනිස්සුන්ට අද වෙලා තියෙන මහපාරට ඇල්ලලා. ඒ නිසා මහ බැංකුවත් රජයත් මැදිහත් වෙලා මේකට නිකන් එක එකව කියලා වැඩක් නැහැ. දැන් මෙතන තියෙනවා මේකේ සභාපතිතුමා ජීවක හේමාල් එදිරිසිංහ මහත්මයා මේ ලිපියක් ඇවලා තියෙනවා මේ ගණදෙනු කරුවන්ට. ඒක නම් බොහොම ලස්සනට ඇවලා තියෙනවා. ඒකේ එතුමා කියලා තියෙන්නේ මේ මූල්‍ය ආයතන දෙකම මහ බැංකුව පවරගෙන තියෙනවා. දැන් මහ බැංකුවෙන් සුරක්ෂිතතාවයක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා කියලා. ඒකම එතුමා ඒක යටින් කියන අඩසියවසක් ඔබ සමග සිටි අපි සියවසක් ඔබ සමග ඉදිරියට තවත් අවුරුදු 5ක් දෙන්නයි හදන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි වලට. ඒක නිසා අපි කියනවා මං කියනවා මේක වංචාවක්. මේ අයින්සක මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා තමයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. ඒක මේ ආණ්ඩුව මේගොල්ලන්ට බයයි. එහෙම නැත්නම් රංජිත් සොයිසමන්තුමා කියනවා වගේ මහ බැංකුව ඈ දැන් අපිට පේනවනේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමා දැන් ඉන්නේ කොහෙද? දැන් බන්ධනාගාරේ. මේ මහ බැංකුවේ ඉන්න අය එක වෙලාවකට හිතනවා අර රවි කරුණානායක මහත්මයා නම් මේ මහ බැංකුව ගැන එක එක වෙලාවට එක එක ඒවා කියනවා. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ රටේ මහ බැංකුවත් දැන් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුව මේකට මැදිහත් වෙන්න ඕනේ. ආණ්ඩුව මැදිහත් වෙලා මේ අයින්සක මිනිස්සුන්ට මේක සාධාරණ කරලා දෙන්න ඕනේ. ඒ නිසා දැන්
තමන්ගේ සල්ලි මෙයා තමන්ගේ සල්ලි තැම්පත් කළා ඒ සල්ලි ටික ගන්න බැරුව මේ මිනිස්සු පාරක් ගන්න යනවා හැමදාමකින් උද්ඝෝෂණයක් කරනවා මේ මෙහෙම උද්ඝෝෂණ කරනකොට තමන්ගේ සල්ලි ගන්න ගරු සභාපතිතුමනි මේක කාරු හරි මැදිහත් වෙලා මෙයාට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ අපි කියන්නේ මේ ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ
මැදිහත්තුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක්
දීලා මේ අයගේ මේ මුදල් ටික ලබලා දෙන්න තමුන්නාන්සලා ඒ අයට මං හිතනවා දැන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා පිළිතුරක් හරියාකාර දෙයි දීලා මේ අයට මේ සිංහල අවුරුද්ද එනවා ඒ අවුරුද්ද මේකේ කොටසක් හරි ලබලා දීලා දිනවකවානුව ඇතුව මේක ලබලා දෙන්න කටයුතු කරන්න කියලා ඔබතුමායන් ඉල්ලනවා ඒ වගේම මහ බැංකුව මේක පවරගත්තා නම් මං දන්නා මේ පවරගත්ත කියලා තමයි කියන්නේ මෙතුමා 1.4 වෙනදා මේ ලිපියෙන් කියන්නේ නැයි එහෙම දෙයක් තාම පේන්නේ එහෙනම් මහ බැංකුව මේක පවරගත්තා නම් ඒ වගකීම මහ බැංකුවේ අරගෙන මේ අයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ ඒ සාධාරණ ඉෂ්ට සිද්ධ කරනවා අපිට පේන්නේ නැහැ ඒ නිසා අපි අවසාන වශයෙන් මම කියන්නේ මේ ඊ AP එදිරිසිංහ ආයතනයේ තියෙන ඒවා විකුණලා හරි දැන් කාරු හරි මොනා හරි කරොත් රාජසංස්ථා කරනවා ඇයි මේ අයින්සක මිනිස්සුන්ගේ දේපල ඒ මිනිස්සු විකුණලා බැංකුවේ දැම්මහම ඒක අරන් දෙන්න ඒ ගත්ත ඒගොල්ලන්ගේ ඒවා රාජසංස්ථා කරන්න බැරි රාජසංස්ථා කළා හරි අපි කියන්නේ මේ 33000ක් වෙච්ච අයට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා ඒක නිසා තමුන්නාන්සලා මේක වැඩි හරියක් ඉන්නේ මේ කොළඹ ප්‍රදේශයේ අය නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ ඡන්දයක් කාලේ වෙනකොට නම් අරක දෙනවා මේක දෙනවා කියනවා අපි දකිනවා දැන් අදත් කිව්ව සුද්ධි මූල්‍ය ණයගත්තේ ඒගොල්ලන්ගේ කපා හැරලා ඒ අය 45000කට ඒ සහනයක් දෙනවා කියලා හැබැයි ඔය දෙන්න ගියම තමයි කියනවා වගේ වැඩේ කරෙන්නේ නැහැ ඒ නිසා මේකටත් අපි අපේ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා සාධාරණ පිළිතුරකුත් එක්ක මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරයි කියලා මේ අයට සාධාරණයක් කරන්න. ඒක නිසා රංජිත් සොයිසා මන්තුමා ගෙනාපු යෝජනාව නැවත වරක් ස්ථිර කරමින් මෙන්න මේ සියලු දෙනාගේම මේ දුක් ගැනවිල්ල පිළිබඳව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ සියලු දෙනාම මැදිහත් වෙලා මේගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ඉල්ලා සිටමින් මරින්න ස්තුතියි.
ස්තුතියි ගරු ජානක වක්කඹුර මන්ත්‍රීතුමාට මිලඟට පිළිතුරු කතාව මුදල් රාජ්‍ය අමාත්‍යගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයාට
මොලසනේ සිටින මන්ත්‍රීතුමනි අද ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය ඇවිල්ලා මූල්‍ය සමාගමක් පිළිබඳව ETI සමාගම පිළිබඳව ඇතරම මේ වගේ දෙයක් සිදු වුණාම මේක බොහොම අවාසනාවන්ත සිදුවීමක් ද මිනිස්සු සාමාන්‍යයෙන් තැන්පතුවක් දානකොට බලාපොරොත්තු වෙනවා පොලිය විතරක් ලබා ගන්න විතරක් නෙමෙයි තැන්පතුවත් නැවත ලබා ගන්න. ලංකාවේ මූල්‍ය ක්‍රමය තුල බැංකු තියෙනවා ඒ වගේම ෆිනෑන්ස් කම්පැනි තියෙනවා. දැන් බැංකුවක මුදල් දැම්මත් ෆිනෑන්ස් කම්පැනි එකක මුදල් දැම්මත් එකක් අනේකක් බලනකොට අවදානමක් තියෙනවා. ඒ කියන්නේ හැම බැංකුවමත් එක වගේම නෙමෙයි. එක බැංකුවක අවදානම වැඩි, තව බැංකුවකට වැඩිය. ඉතින් ඒ ගැටලුව ප්‍රශ්නය හැමතිස්සෙම තියෙනවා. ඒ අනුව පොලි අනුපාතයත් වෙනස් වෙනවා. එතකොට මූල්‍ය ආයතනයක දැම්මොත්, ෆිනෑන්ස් කම්පැනි එකක් දැම්මොත් කලින් කලට අපිට අහන්න ලැබෙනවා මේ වගේ මුදලාලිලා ඉන්නවා, ෆිනෑන්ස් කම්පැනි තියෙනවා, සමහර ඒවා ලියාපදිංචි කරපු, සමහර ඒවා ලියාපදිංචි නොකරපු තියෙනවා. එතකොට ඒ වලට මුදල් දාපුවාම අවදානම වැඩි නම් වැඩි පොලියක් ලැබෙනවා අවදානම අඩු නම් අඩු පොලියක් ලැබෙනවා දැන් අපිට කලින් කලට ලංකාවේ බැංකු පද්ධතිය ගත්තොත් බොහොම ශක්තිමත් බැංකු පද්ධතියක් අපිට මේ පසුගිය අවුරුදු 30 තුලදී මං හිතන්නේ එක බැංකුවයි යට ගිහිල්ලා තියෙන්නේ නමුත් අපේ බැංකු පද්ධතිය බොහොම ශක්තිමත් අපි ඒක තදින් ආරක්ෂා කළ යුතුයි නමුත් අපිට ඇත්තටම මේ කතාව මේ පසුගිය අවුරුදු 30 තුලදී කියන්නට බෑ අපේ ෆිනෑන්ස් කම්පැනි ගැන. මොකද අවුරුදු දෙකෙන් දෙකකට වගේ එක කම්පැනි එකක් යට වෙමින් පවතිනවා. ඉතින් මේවවල ලියාපදිංචි ඒවවල අධීක්ෂණය තියෙන්නේ මහ බැංකුවට. මෙතන මේ ETI සමාගමේ තැන්පතුකරුවන් 24126ක් සිටියා. ඒකේ තැන්පතු තිබුණා රුපියල් කෝටි වලින් ගත 3350ක් විතර කලින් කලට මහ බැංකුවෙන් මේ ප්‍රශ්නය ඉදිරිපත් කළත් ඒ සමාගමට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න කිව්වත් ඒ සමාගම ඇත්තටම සෑහෙන විදියට ඒ ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියන එක පැහැදිලි. එතකොට මේ සාර්ථක පියවර නැති නිසා ප්‍රශ්නය උග්‍ර වෙලා අන්තිමට 2017 මැයි මාසේ 22 වෙනිදා තමයි ලිපියකින් ඒ බැංකුවේ මහ බැංකුවේ අධිපතිතුමාට ලිපියක් එව්වා මේ රාජ්‍ය මූල්‍ය සමාගමේ කළමනාකාරීත්වය රජයට බාර ගන්න කියලා ලිපියක් එව්වා. ඉතින් එදා ඉඳලා තමයි 2017 මැයි මාසේ 22 වෙනිදාෙන් පස්සේ තමයි මහ බැංකුව ඒකේ කළමනාකාරීත්වය වගකීම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ ආයතනයේ ද්‍රවශීලී තත්වය හා තැන්පතුකරුවන් තැන්පතුම ඉල්ලා සිටින අවස්ථාවක තමයි මේ ලියුම එවලා තියෙන්නේ. එතකොට මේක කොහොමද මේක හරව ගන්න කියන ප්‍රශ්නේ තිබුණා. එතකොට මහ බැංකුව කළේ එකපාරින්ම රජයේ වෙනත් ආයතනයකට හැරිලා ඒ රජයේ ආයතනෙන් ඉල්ලනවා මේක කළමනාකරණය කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් ඒ සාකච්ඡාවත් ඇදීගෙන කලකට ගියා. ඊට පස්සේ අන්තිමට මහ බැංකුව තීරණය කළා මේකේ මේ සමූහ ව්‍යාපාරේ මේ ETI ෆිනෑන්ස් කම්පැනි ඇරෙන්නට සමූහ ව්‍යාපාරේ අනිත් ව්‍යාපාර තියෙන නිසා ඒ වලට වත්කම් තියෙන නිසා ඒ වත්කම් කතා කරමු.
ගරු මර මයික් එක දෙන්න. ගරු ඇමතුමා ETI සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තා මගින් මහ බැංකුව ප්‍රකාශ කළා තියදී අපේ ද්‍රවශීලතාගේ අඩු වෙනවා අපිට තැන්පත් කර මුදල් ලීරුව ගෙවා හින්න බෑ කියලා තියෙද්දිත් ඇයි මහ බැංකුව ඒ නියාමනය කිරීම තවත් බොහෝ කාලයක් ප්‍රමාද කළේ කියන ප්‍රශ්නය මත මහ බැංකුව දෙසට තැන්පත් කරුවන්ගේ අවධානය යොමු සහ චෝදනාවක් එල්ල කිරීම සාධාරණයි නේද?
දැන් රංජිත් සොයිස මහත්මයනි මට ETI එක ගැනම විතරක් කියන්නට බෑ. නමුත් මම ඔබතුමා එක්ක එකඟ දෙයක් ගැන එකඟ වෙනවා. මං හිතන්නේ මහා බැංකුවේ නියාමනය කරුණු මීට වැඩිය තද විය යුතුයි. මොකද අපි ඉතිහාසය දිහා දැන් බැලුවොත් මං හිතන්නේ මීට වැඩිය තද විය යුතුයි කියන එක තද විය යුතුයි. එතකොට මේකේ ඇමරිකන් අන්තිමට ඒතරට තීරණයක් කරනවා අනිත් වත්කම් විකුණලා පුළුවන් තරම් තැන්පතුකරුවන්ට ලබා දෙන්න. ඒක හරහා තමයි ඩොලර් මිලියන 54ක් ලබාගෙන තැන්පතුකරුවන්ට 30%ක් නෙමෙයි 120%ක් පමණ 120%ක් පමණ තමයි තැන්පතුකරුවන්ට ලබා දීලා තියෙන්නේ. එතකොට තවත් මිලියන 21ක් එන්න තිබුණා. ළඟදී ඔබතුමා කියපු එකත් හරි දැනගන්න ලැබිලා තිනවා. ඒකෙන් ඩොලර් මිලියන 16යි ලැබෙන්නේ. පහක් ගෙවන්නේ එයයි සූදානම් නැහැ කියලත් ලිඛිතව මහ බැංකුවට දන්වලා තියෙනවා. එතකොට මේ මුදල ලැබුණාම ඇතරම මම මේක අද මෙතන සාකච්ඡා වෙන නිසා අද මහ බැංකුව එක්ක මම කතා කළා. ඇතරම දැනගන්න මොකද්ද තියෙන විස්තරය කියලා. ඇතරම බලාපොරොත්තු වුණා අද ඩොලර් මිලියන තව 10ක් ලැබෙයි කියලා. හැබැයි ඒක අපිට ස්ථිර කරන්න පුළුවන් හෙට තමයි ඒක ස්ථිර කරන්න පුළුවන්. මොකද ඒක අපේ බැංකුව ගිණුම් වලට ලංකාවේ බැංකුව ගිණුම් වලට ලැබුණට පස්සේ තමයි අපිට ඒක 100%ක් කියන්න පුළුවන්. දැන් මේ ආකාරයට මේ මුදල ලබා ගත්තොත් ඒත්
සොයි සමන්තුමා
මේ ආකාරයට මහ බැංකුව ඉතාම ලිහිල්ලු ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඇයි? මහ බැංකුව ඍජුවම මේ සඳහා මැදිහත් වීමක් නොකර 54ක් දුනා ඉතුරු 10 හම්බේ හම්බුනොත් දෙනවා එහෙම නැතුව ඇයි අපිට මහ බැංකුව මේ සම්බන්ධ තද පියවර යන්න බැරි තියෙන නොහැකියාව මොකක්ද?
ඇත්තටම mantri තුමෙන්
මේකේ සේමසීම ගරු mantriතුමා
ගරු අමතුමනේ දැන් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ETI ආයතනය සම්බන්ධයෙන් දැනට අපි සියලු දෙනාම දන්නවා ඇමරිකානු ඩොලර් මිලියන 5ක ඒ වංචාවක් සම්බන්ධයෙන් අද රටම කතා කරලා තියෙනවා. අපිට දැනගන්න පුළුවන්ද එකක් මේ තැන්පත්කරුවන් සම්බන්ධයෙන් මොකද්ද රජය ගන්න පිළිවෙල? මොකද ඔවුන් මේ තැන්පතුව නොකළොත් මහ බැංකුවට රජයට වැඩපිළිවෙලක් තියෙනවද? දෙවෙනි කාරණාව දැන් අපි දැක්කා ස්වර්ණවාහිනී ආයතනයේ ඒ සේවකයන් මහේන් පෙරරා කියන විශේෂයෙන්ම අගමැතිතුමාට සම්බන්ධ පුද්ගලයෙක් සම්බන්ධ ගැටුමක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ සියල්ල දිහා දකිද්දී රජය යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද මොවුන්ට සහනයක් ලබා දෙන්න? ඔබතුමා ඒක පැහැදිලි කරොත් මම හිතන්නේ ඒක වඩා මේ ගැළපේ අවස්ථාවට.
ගරු එරන් වික්‍රමරත්න මැතිතුමා,
මම පළමුවෙන්ම කියන්න ඕනේ මේ පුද්ගලයේ අගමැතිතුමා අඳුරනවද නැද්ද කියන එකට මට කියන්න බෑ. මං හිතන්නේ ඒක අදාළ නැහැ කියලා. ඒ වගේම මේ මේ අර අර මිලියන 5ක වංචාවක් වෙනවා කියන එකටත් මම ඒක ගැන ඒක මට පිළිගන්නම බෑ. මම හිතන්නේ මේ මහ බැංකුව මේ ප්‍රශ්නය පුළුවන් තරම් වෑයම් කරන දැන් විසඳන්න. මං හිතන්නේ නියාමනයේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් නෙමෙයි.
ගරු රංජිත් සොයිස මන්ත්‍රීතුමා,
ඇමතුනේ බාධා කිරීමක් නෙමෙයි ඔබතුමාට. මේ මම දන්න කරුණු ටිකෙන් දැන් ඔබතුමා කියනවා ඒ සම්බන්ධව හරියටම මිලියන 75 ගන්න ප්‍රකාශ කරන අමාරුයි කියලා. හැබැයි මේ ආයතනයේ සියලු වත්කම් ගණනය කළා ඉහළම ලංසුව තියපු කෙනාට දෙනකොට ඩොලර් මිලියන 75කට මේක සියලු තක්සේරු කළා තියෙනවා. එතත් ඩොලර් මිලියන 75 තක්සේරු රූපක 70 නම් අඩුවනේ කියන ප්‍රශ්නය ගනුදෙනු කරන රටර වගේම අපිටත් තියෙනවා.
ගරු ඇමතුමා,
ඔව්, ඉතින් මේ නියාමනයේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් නෙමෙයි. නියාමනයේ ප්‍රශ්නේ එන්නේ ඇත්තටම ඒ ආයතනය ගෙනියනකොට, ඒ බැංකුව වෙන්න පුළුවන් නැත්නම් ඒ මූල්‍ය ආයතනය ගෙනියනකොට ඒක හරියට නියාමනය කරන්න ඕනේ දිගින් දිගටම. මේ ආයතන දිගින් දිගටම හරියට නියාමනය කරන්නේ. ඒකේ අඩුපාඩුව තමයි මම හිතන කිව්වේ. දැන් මෙතන මේ මුදල ලැබුණහම එතකොට ඒකෙන් තැන්පතු කරුවන්ට 30%කට ආසන්න ප්‍රමාණයක් ලැබෙයි කියන යෝජනාව තමයි තියෙන්නේ. ඊට පස්සේ දීර්ඝ කාලීනව මේක නැවතත් යාවත් කාලීන කරලා මේ ආයතනය දීර්ඝ කාලීන මුදල් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට තව ප්‍රශ්නයක් ඇහුවා, දැන් එහෙම වුණේ නැත්තම්, ඒ කියන්නේ දැන් මේ ආයෝජකෙක් හොයන්නේ නැත්තම් මේක විකුණන්න පුළුවන් ආයෝජකෙක් නැතුව මේ වත්කම් විතරක් ගන්නවා නම් ඒ කියන්නේ ෆිසිකල් ඇසට්ස්, අනිත් ඒවා විකුණන්න බෑ. මේ ව්‍යාපාරයේ බිස්නස් එක නැවත දුවවන්න හදන්නේ බලන්න දීර්ඝකාලීනව ඒ තැන්පතු සියල්ලක්ම ගෙවන්න පුළුවන්ද බැරිද වෙන තැනට ගේන්න. නමුත් දැන් ඒක කරන්න බැරි වුණොත්, ඒක තමයි මහ බැංකෝ ඕනෑම එකක කරන්න ඉස්සලාම කරන්නේ ඒක. එහෙම කරන්න බැරි වුණොත් අන්තිමට කරන්නේ හරිද, සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඈවර කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ලික්විඩේෂන් එකක් කරනවා. දැන් ලික්විඩේෂන් එකක් කළොත් හරිද, ඒ ලික්විඩේෂන් එකෙන් උත් තැන්පතු කරුවන්ට ලැබෙනවා. නමුත් ලික්විඩේෂන් එකේ තියෙන ගැටලුව සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වුණාම ඒ අය දාපු මුදලෙන් 100%ට ඒ 100% ලැබෙන්නෙම නැහැ. ඒ කියන්නේ හුඟක් අඩු ප්‍රතිශතයක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ මට හරියටම 100%ක් කියන්න බෑ. 146ක් 50ක් අතරේ වගේ ප්‍රතිශතයක් ලැබෙන්න පුළුවන්. නැත්තම් මේක අනිත් මහ බැංකුවේ දැන් මේ තියෙන යෝජනාව ක්‍රියාත්මක කරගෙන ගියොත් එතකොට 130ක් විතර ලැබිලා දීර්ඝ කාලෙ තමයි රණ ලැබෙන්නේ යන්නේ. දැන් ඔතුමන්ලා කතා කරනකොට ප්‍රතිපත්තිමය ප්‍රශ්න කීපයකුත් කිව්වා මේ මහ බැංකුව නැත්නම් රජය මැදිහත් වීම ගැන මොනවද රජයට කරන්න පුළුවන් කියන එක. ඔව්, මේක මං හිතන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා කලින් කලට ඉස්සෙල්ලා අපිට තිබුණා සෙලින්කෝ ආයතන කඩා වැටුණා. අපිට තිබුණා ගෝල්ඩන් කී ආයතන කඩා වැටුණා. ඊට පස්සේ මේ ETI ෆිනෑන්ස් එක කඩා වැටුණා. දැන් දැනගන්න ලැබිලා තියෙනවා මේ ඉන්ට්‍රස් කියන මූල්‍ය ආයතනය කඩා වැටලා තියෙනවා. දැන් ඒ ආයතනයටත් මොකරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න වෙයි. මොකද අහිංසක හුඟක් දුප්පත් තැන්පත් කරුවන් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගේ සමහරට ජීවිතේට ඒගොල්ලන් හම්බු කරලා ඉතිරි කරගත්ත මුදල සමහර අය සම්පූර්ණ වෙනවා වගේ මේ ආයතන වලට දාලා තියෙනවා. එතකොට මෙතන තියෙන ගැටලුව ප්‍රශ්නේ ඇවිල්ලා බදු ගෙවන ජනතාවගේ මුදල් අපි මේ එක එක ආයතන යට යනකොට, මං කියන්නේ මේක පක්ෂපාත ප්‍රශ්නයක් නෙමෙයි, මේක ඇවිල්ලා ඇත්තනම ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. බදු ගෙවන ජනතාවගේ මුදල් ඒවා හැම එකටම දානවා. සෙලින්කෝ ආයතනේ තාම ගෙවපු නැතිව තියෙනවා. ගෝල්ඩන් කී ආයතනේ ගෙවපු නැතිව තියෙනවා. තේරුණා නේද? එතකොට මේ ETI එක තියෙනවා. දැන් ඉන්ට්‍රස්ට් එක තියෙනවා. මං හිතන තව අවුරුදු දෙකක් විතර යනකොට මං කිව්වාගේ අවුරුදු දෙකෙන් දෙකට වගේ ওই ආයතනයක දැනගන්න ලැබෙනවා. එතකොට මේ ගැටලුව, මේ ප්‍රශ්නය තියෙනවා. දැන් මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා, විශේෂයෙන්ම හොරකම වංචාව සාමාන්‍යයෙන්. මම මේ සාමාන්‍යයෙන් කියන්නේ මොකද මම මේ 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 මට මේ පොලිසිය හෝ CID එකේ විස්තර නැහැ. සාමාන්‍යයෙන් මේ ආයතන වැරදිච්ච ආයතනවල හොරකමක් වංචාවක් සාමාන්‍යයෙන් යට කොහෙ හරි තියෙනවා. ඒ වගේම මේ ආයතනවල හරිද අධ්‍යක්ෂකවරුයි අයිතිකරුයි මේව වලට වග කියන්න ඕනේ. ලංකාවේ තියෙන ගැටලුව ප්‍රශ්නය මේකයි. ලංකාවේ තියෙන ගැටලුව ප්‍රශ්නය ඇවිල්ලා අපි අධිකරණ පද්ධතියවල තියෙන ප්‍රමාදය තමයි ප්‍රශ්නය. මොකද දල වශයෙන් ගත්තොත් සාමාන්‍ය නඩුවක් අහලා ඒකට තීන්දුව ලබා ගන්න අවුරුදු 10ක් යනවා ළඟදි කරලා තියෙන නිරීක්ෂණ අනුව. එතකොට එපීල් එකට ගියොත් එපීල්ස් දෙකක් දාන්න පුළුවන් එපීල් කෝට් එක හරහායි සුප්‍රීම් කෝට් එක හරහායි තව අවුරුදු 7ක් යනවා. සාමාන්‍ය කාලේ එතකොට අවුරුදු 17ක් වෙනවා. එතකොට සම්පූර්ණ අසාධාරණයක් වෙනවා මේ වගේ මිනිස්සුන්ට. ඉතින් මේ අයිතිකරුවන් හුවක් වෙලාවට අධ්‍යක්ෂකවරු මේව දැනගෙන නීතියේ තියෙන ගැටලු ප්‍රශ්න දැනගෙන. ඉතින් මම සම්පූර්ණයෙන්ම එකඟයි මේ වැරදි කරලා තියෙන අයට දඬුවම් දෙන්න ඕනේ. මම කියන්නේ මේ 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 සමාගම් ගැන මේක ඇතුළුව. නමුත් ඒ වගේම කතා කළා මහ බැංකුව ගැනත් කතා කළා. අඩුපාඩු තියෙනවා නම් ඒක උපු කරන්න පුළුවන් නම් හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි එක තව පියවරක් අරගෙන තිනවා මේ තැන්පත් කරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව. මේ ළඟදී වෙනකන් අපිට රක්ෂණයක් තිබුණා, right? Depositors insurance තැන්පත් උකරුවන්ගේ රක්ෂණයක් තිබුණා. ඒකට තිබුණේ ලක්ෂ 3ක් පමණයි තිබුණේ. අපි ඒක ළඟදී ඉඳලා ලක්ෂ 6කට වැඩි කරලා තියෙනවා. ඉතින් මේ සමාගම ආයෝජිකය ආවේ නැත්තම් සමාගම ඈවර කරන්නට වුණොත් එතකොට විශේෂයෙන්ම අඩු මුදල් දාපු තැන්පත්කරුවන් ලක්ෂ 6ක් වෙනකන් තිබෙන තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල ලැබෙනවා. ඊට අමතරව අනිත් අයටත් ඒ වගේ මුදලක් ලැබෙනවා. ඒක තමයි දැනට තියෙන රක්ෂණ ප්‍රමාණය එපමණයි. බොහොම ස්තුතියි.
ගරු සේමසිංහ අතිතුමා,
if the company goes into liquidation that there won't be any possibility of the depositors getting the money. But okay. You said you all have a different policy or that you all have a plan to sort out this issue. Now, without going into a liquidation, according to your plan, how long will it take for the depositors to receive their money, or do you have any estimation of how much that you will plan to give and what will be the government's interference into this, how the government will interfere?
So,
Honorable
so,
Minister.
Yeah, so I think there's an issue of policy here, and the issue of policy is, right, and this hasn't happened in the past 30 years, where the government doesn't put taxpayers' money to bail out private depositors in private companies. All governments up to now have followed that policy as a policy. Now, what they normally do is, using the central bank as the instrument, they try to resuscitate the business. So some of it is you capitalize the business by selling some of the assets or other businesses around it and capitalize it. Then some money is paid back to the depositor. Then usually the investor coming into it resuscitates the company. I can't tell you exactly what period it will take because it will be just a guess only if I say it, right? I can't say which period it will take. And over the longer term, the balance is paid, but interest then immediately becomes payable, and the capital is paid over a longer period of time.
Garu Ranjit Soyi Samanthuma.
Garu Emathumane obathuma swanala wadage pattena hadana me tawat dura karunu pahadili kirimak karana hadanne dan me aluthen ETI samagame kalamana karane bara gannenne blue summit capital ayathane e yojana waliye thula tiyenawa danata inna adhyakshawarun 4 denagen dennek pamanak adhyakshaka mandalaye gannawai kiyala. එතකොට මේ දැනට සිටින ETI සමාගමේ අධ්‍යක්ෂවරු 4 දෙනාගේ බොහෝ දේපළ සහ සියල්ල තියෙන විදේශ රටවල්වල. එතකොට මේ අය විදේශගත වීමේ අවදානමක් තියෙනවා. ටික කාලයක් යනකොට ඉතුරු දෙන්නත් මේ අධ්‍යක්ෂමනේ අයින් වුණාට පස්සේ විදේශගත වෙලා ගියොත් මේ ගනුදෙනු තැන්පත් කරවන්න කිසිම හවුහරණක් නැති වෙනවා. රජයේ වාක්‍ය ඔබතුමා කියන පිළිගන්නවා අපි. රජයේ බදු මුදල් වලින් මේ මුදල් ගෙවන්න බෑ කියන අපි පිළිගන්නවා. ඒක අපේ ආණ්ඩුවක් තුනත් කරන්න අමාරුයි. හැබැයි මේ අය මේ ආකාරයට පැනලා යන්නේ ඉස්සෙල්ලා EAP සහ ETI කියන ආයතන තියෙන සියලු දේපළ ඇයි අපිට තහනමඩ ගන්න නීතියක් නැද්ද? වෙලේ සුදාගේ දේපළ රාජසන්තක කරුවා නම් ජීවකැදිරිසිංහ දේපළත් රාජසන්තක කළා මේ මිනිසුන් ගනුදෙනු ගන්න ආණ්ඩුවේ හැකියාවක් නැද්ද?
ගරු අමිතුමා,
ඉතින් ඔබතුමා අහන්නේ ඇත්තටම නීතිමය ප්‍රශ්නයක්. හරිද? අපි මට මහ බැංකුවෙන් දීලා තියෙන වාර්තාව අනුව නීතිමය ඒ වගකිව පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒක කොහොම ක්‍රියාත්මක වෙයිද කියන එක නීති පද්ධතිය හරහා මට කියන්න බෑ. නමුත් නීතිමය පියවර ගන්නවා. දැන් හුඟක් වෙලාවට රංජිත් සොයිසා මන්ත්‍රීතුමනි,
ගරු අමතුමාට විනාඩි 3ක පමණ කාලයයි තියෙන්නේ.
හොරකම් කරන මිනිස්සු පිටරටවල් වලට ධනෙවන මිනිස්සු මේ වෙලාවේ නෙමෙයි, මේක වුණාට පස්සේ නෙමෙයි ධනෙවන්නේ, මේක එවන්නේ ඉස්සලා ධනෙවන තමයි මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. තේරෙනව නේද? ඉතින් මේ අපි ඔබතුමා කියන එක අහන් හිටියා. මම ඒක හොයලා බලලා මම මහ බැංකුව පිටිපස්සෙම ඉන්නවා නීතිමය ප්‍රියවරත් ක්‍රියාත්මක කරන්න.
ගරු ශ්‍යාම් සේමසිංහ මැතිතුමා,
මේ මතුවෙන්නේ එකක් මේ තැන්පතුකරුවන්ගේ මුදල් ලබා දීම ගැටලුව වගේම මේ ආයතනය සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන ගනුදෙනුව අද ප්‍රශ්නගත ගනුදෙනුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මහ බැංකුවේ මැදිහත් වීම වගේම ඒ සඳහා රජයේ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඒක වෙනත් ගනුදෙනුවක් මැදිහත් වෙලා තියෙනවා. දැන් ඒ ගනුදෙනුවේ වංචාවක් සම්බන්ධව රටම කතා කරනවා. එතකොට ඒ කාරණාවක් වෙද්දි මං හිතනවා රජයේ මැදිහත් වීම සහ රජයේ ප්‍රතිපත්තිය මේ සම්බන්ධය, රජයේ මොකද්ද අරන් තියෙන ප්‍රතිපත්තිය, මම දන්නේ ඔබතුමාලට කාලේ ඇති වෙලා තිබ්බද ඒ තීන්දුවක් ගන්න කියලා, ඒක පැහැදිලි කරොත්. මොකද මේ වගේ තත්ත්වයක් ඇති වෙද්දි මෙවැනි තත්ත්වය අනික් මූල්‍ය ආයතන වලටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොකද ඒ වගේම ඒ මූල්‍ය ආයතන වලත් මේ ආකාරයටම තැන්පත් කරුවන් ඉන්නවා. මොකද මේ සියලු දෙනා මහ බැංකුව විසින් ලබා දීපු රේටින්ග්ස් අනුව බලලා තමයි තැන්පත් සිදු කිරීම කළා තියෙන්නේ.
සේමසිංහ මන්ත්‍රීතුමනි, දැන් ඇත්තටම මං හිතන්නේ ප්‍රතිපත්ති වලට ආපුහාම වෙනසක් නැහැ. මොකද දැන් අපි ගත්තත් සෙලින්කෝ ආයතනය ගැන අපි බැලුවොත් මේක දැන් වෙලා දැන් දශකයකට වැඩි. ඉතින් මේව වුණේ පසුගිය කාලයේදී. ඒ වගේම ETI එකේ ප්‍රශ්න මහ බැංකුවේ වාර්තාවල අනුව 2012 ඉඳලම තිබිලා තියෙනවා. ඉතින් ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ. මං හිතන්නේ ඉන්ට්‍රස්ට් එක ගැන දැනගන්න ලැබිලා තියෙන්නේ පසුගිය අවුරුදු දෙකේ වෙන්න ඇති. ඉතින් ඒ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. ඒ ප්‍රතිපත්ති ඉතින් මෙතන මම හිතන්නේ අපිට තියෙන අඩුපාඩු ඇවිල්ලා මේව මහ බැංකුව හොයාගත්තට පස්සේ, හරිද, ක්‍රියාත්මක වීමේ වේගය පිළිබඳව අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම නඩු දාලා තහනම් නියෝගය අරගෙන වත්කම් ලබා ගැනීමත්, ඒ වත්කම් වලින් තැන්පතුකරුවන්ට ලබා දීමේ අන්න එතන ගැටලුවක් තියෙනවා. මොකද කාලේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මං හිතන්නේ ප්‍රතිපත්තියේ එදා තිබුණ ප්‍රතිපත්තිය අද තිබෙන ප්‍රතිපත්තිය නේ ක්‍රියාත්මක වෙන්නේ මහ බැංකුව හරහාමයි. එදත් ක්‍රියාත්මක වෙන්නේ, අද ක්‍රියාත්මකත් වෙන්නේ මහ බැංකුව හරහාමයි.
කාලේ අවසානය ගරු මුතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු රංජිත් සොයිසා මැතිතුමා විසින් සභාව කල් තබන අවස්ථාවේදී ගෙන එන ලද යෝජනාව පිළිබඳ විවාදය අවසන් වෙනවා. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30ට යළි රැස්වේ.